Honorable Nishanta Jayavira, you have 12 minutes.
Garu Niyoje Katanaga Tumani, Adadina Udal Kamasampadana, Saha Artika Sangwadana Amatyanse, Vilanda Vanija Artika Surakshitasa, Sampakata Sangwadana Amatyanse, Saha Vavili Praja Yatitala Pasuka Mamatyanse, Pilibandava Karaka Sabha Vyade Avastavedi, Mama Patamenma. අපේ රජය වෙනුවෙන් මේ අපි කවුරුත් බලාපොරොත්තු නොවිච්ච හිතුව නොහැතු නොසිතු වෙලාවක මේ ඇතිවෙච්ච දික්වා සුලිකුණාටුව හින්දා ඇතිවෙච්ච ස්වභාවික විපතෙන් ජීවිත අහිමි වෙච්ච අහිමි වුවන්ගේ ඥාතීන් සහ මේකෙන් විපතටපත් වෙලා අවතැන් වෙලා ඉන්න පිරිස් ඉන්නවා සහ මේ පිරිස් වෙනුවෙන් උදව් කරන්න ඒ උපකාර කරන්න ගිහිල්ලා ජීවිත අහිමි වෙච්ච රජයේ නිලධාරීන් ඉන්නවා ඒ නිලධාරීන්ගේ ඥාතීන් සහ සියලු දෙනා වෙනුවෙන් රජයේ බලවත් ශෝකය ප්‍රථමයෙන්ම ප්‍රකාශයට පත් කරනවා ඒත් එක්කම අපි මේ විපතට පත් වෙච්ච ජනතාව මෙතනින් මුදව ගන්න සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණයම සහ ආරක්ෂක සේවාවන් පොලිසිය ඇතුළු සියලුම දෙනා තමන්ගේ කාලය ශ්‍රමය ධනය කැප කරලා මෙතෙන්ට දිවාරය නොතකා ඒ කාර්යයේ නිරත වෙනවා ඔවුන්ට අපේ රජය වෙනුවෙන් අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා ඒත් එක්කම මෙතෙන්දී විශේෂයෙන්ම ප්‍රකාශයට පත් වුණා අපි දැන් මේ අර්බුදයේ ගැඹුර බරපතලකම පැහැදිලිව රජය විසින් අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් තමයි විශේෂයෙන්ම රීබිල් ශ්‍රී ලංකා කියලා අරමුදලක් ස්ථාපනය කරන්න කටයුතු කළේ අන්න ඒ අරමුදල පිළිබඳව මෙතෙන්දී විපක්ෂයේ විසින් විවිධ පටලවා ගැනීම් කරගෙන තිබුණා මොකද විපක්ෂයේ විසින් සඳහන් කළා මේ අරමුදලට වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ඇතුළත් කරලා නැහැ සමාජික විදිහට කියලා ඒක පැහැදිලි ලෙසම වරදවා වටහා ගැනීම මේ අරමුදලේ පරමාර්ථය වෙන්නේ මේ රට ගොඩනැගීමේ කාර්ය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විවිධ ආයතන විසින් ඒ කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන ඉල්ලන ප්‍රතිපාදන මුදල් ප්‍රතිපාදන ලබාගෙන ඒවා එක්ස්ට්‍රැස් කරලා අරමුදල පිහිටවීම තමයි මේකේ ප්‍රධානම අරමුණ. එතකොට මේ අරමුදල සඳහා විශේෂයෙන්ම මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සමාජික පිරිසක් පත් කළා තියෙනවා. ඔවුන්ට විශේෂ කාර්යභාරයක් ලබා දීලා තියෙනවා. මෙන්න මේ අරමුදල සඳහා විශාල අරමුදලක් එක්ට්‍රැස් කරගන්න ඒ වෙනුවෙන් විදේශ රාජ්‍යයන් සමග සහ වෙනත් විදේශ රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් දානපතියන් සමග සාකච්ඡා කරලා මේ අරමුදල ගොඩනංවා ගැනීම තමයි ඔවුන්ගේ කාර්යභාරය. ඒ ගොඩනංගැනීම ඇතුළේදී මේක ඉතාමත් විනීතභාවයෙන් වගකීමෙන් සහ මුල්‍ය විනයක් ඇතුළත ක්‍රියාත්මක වීම සහතික වෙනවා මොකද මුදල් මේ අරමුදලේ ඉන්නවා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ඒක ඇතුළේ මේ අරමුදල ඉතාමත් විනීතභාවයෙන් මේක නිසි කාර්යයන් සඳහා මේ යෙදවෙන බවට පැහැදිලිවම අපිට ඒකට රජයේ විදිහට අපිට සහතික වෙන්න පුළුවන් ඒත් එක්කම මම මේ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම කතා කරන්න කැමති මේ අයවැයෙන් අපි මේ අයවැයෙන් අපි ප්‍රධාන වශයෙන්ම යෝජනා කරලා තියෙනවා බදු යෝජනා සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම මම කතා කරන්න කැමතියි ප්‍රථමයෙන් මුලින්ම ගත්තොත් මුදල් අමාත්‍යාංශය පැත්තට ගත්තොත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් බිලියන 341ක් සහ බිලියන 265ක් සහ පුනරාවර්තන වියදම් වෙනුවෙන් 341ක් සහ ණය සේවාකරණය වෙනුවෙන් බිලියන 4495ක් වෙන් කරලා තියෙනවා එතකොට මෙතෙන්දී විපක්ෂයේ පැත්තෙන් යොමු වුණා මුදල් අමාත්‍යාංශයට අතිවිශාල මුදලක් වෙන් කළා තියෙනවා කියලා. මේ අතිවිශාල මුදලක් වෙන් කළා තියෙන්නේ මේ වෙන් කළා තියෙන මුදලින් ඔක්කොම මුදල බිලියන 5102ක් මේ බිලියන 5102ක මුදලෙන් බිලියන 4495ක්ම යෙදවෙන්නේ මේ ණය සේවාකරණය වෙනුවෙන්. අනිත් එක තමයි විශේෂයෙන්ම පහුගිය කාලේ මතුවෙච්ච කාරණයක් තමයි මුදල් අමාත්‍යාංශයේ විශාල මුදලක් එක්ස්ට්‍රැස් කරගෙන තියෙනවා මේක වියදම් කරන්නේ නැහැ කියලා. දැන් අපි මේක හරියට මේ මුදල් අමාත්‍යාංශය විදිහින් ඉදිරිපත් කරලා තියෙන ලිපි ලේඛන පොත්පත් පරිශීලනය කරලා බැලුවොත් ඔබට දකින්න පුළුවන් මේ වසර ඇතුළේදී ලබන 26 වසර ඇතුළේදී කල්ලිකුත් වෙන භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් ගෙවන්න අර ඉදිරි කරගත්ත මුදලෙන් රුපියල් බිලියන 500ක් යද වෙනවා. එතකොට ඒකෙන් වෙන්නේ පිටින් අපි භාණ්ඩාගාර බිල්පත් ගන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ගෙවන්න තියෙන පොලිය පොලියක් රජයට වැය වෙන්න. එතකොට එතනින් ඒක මුදල් ආරක්ෂා කිරීමක් සිද්ධ වෙනවා. ඊටත් අමතරව ඔබතුමාලා විශේෂයෙන්ම සඳහන් කළා මේ මුදල් නිකන් තියෙනවා කියලා. නෑ, මේ මුදල් තිබිච්ච හින්දා තමයි මේ වෙලාවේ දැන් මේ විපතටපත් වෙච්ච ජනතාවට විශේෂයෙන්ම සාහන සරසන්න දැන් මෙතෙක් කාලයක් තිබිච්ච ඒ ආපදාවට ලක්ුණ ජනතාවට හම්බ වුණේ ඉතාමත් සුළු වියලි ආහාර වෙනුවෙන් හම්බෙච්ච දීමනා අපි රජයේ විදියට විශාල වශයෙන් වැඩි කළා. ඊටත් අමතරව විපතටපත් වෙච්ච ජනතාවගේ නිවාස යථා තත්ත්වයට පත් කරගෙන නැවත පදිංචියට යන්න සඳහා රුපියල් 25,000ක පමණ විශාල දීමනාවක් ගෙවන්න රජය සහ ජනාධිපතිතුමා විශේෂයෙන්ම අවශ්‍ය මේ වෙනකොට චක්‍රලේඛ නිකුත් කරලා තියෙනවා. අන්න ඒ මුදල් ඉතුරු කර ගැනීම ඇතුළේ තමයි මෙන්න මේ ජනතාවට ඒ සහන සහ ඒ අවශ්‍යතා ලබා දෙන්න හැකි වෙලා තියෙන්නේ. ඊටත් අමතරව තවත් දෙයක් කියන්න තියෙනවා, මේ අයවැය යෝජනා ඇතුළේදී ගත්තොත් අපි විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැත්තට ගියොත් විශේෂයෙන්ම බදු ආදායම් යෝජනා හතරක් ඉදිරිපත් කරලා තියෙනවා. පළවෙනි යෝජනාව තමයි විශේෂයෙන්ම පොල් තෙල් සහ පාම් ඔයිල් ආනයනය මත වැට් සහ SSCL කියන බද්දාය කිරීම. මේක දාන්න හේතුව තමයි මොකද මෙතෙක් කාලයක් දේශීය නිෂ්පාදන පොල් තෙල් සහ පාම් තෙල් හරි දේශීය නිෂ්පාදනය කරනවා නම් ඒ වෙනුවෙන් වැට් සහ SSCL කියන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දය ආය වෙනවා. නමුත් ආනයන මත එහෙම බද්දක් අය උන්නේ නැහැ. නමුත් මේ සමාන තරංකාරී තත්වයක් ඇති කිරීමේ වෙනුවෙන් පොල් තෙල් සහ පාම් ඔයිල් මත වැට් සහ SSCL කියන බද්දක් මෙතෙන්දි පැනුණා. ඊටත් අමතරව රෙදිපිලි ගත්තොත් රෙදිපිලි දේශීය නිෂ්පාදනය කරනවා නම් ඒ දේශීය නිෂ්පාදනය කරන රෙදිපිලි මත වැට් බද්ද අය වෙනවා. හැබැයි ආනයන මත මෙතෙක් කාලයක් අය උන්නේ නැහැ. මෙතෙන්දි මේ අයවැය යෝජනාව ඇතුලේ අපි ආනයන මතත් විශේෂයෙන්ම වැට් බද්ද පනවන්න තීරණය කළා තියෙනවා. ඊටත් අමතරව වාහන ආනයනය ගත්තාම වාහන ආනයනයේදී මෙතෙක් සමාජ ආරක්ෂණ දායක බද්දක් පැනුනේ නැහැ. හැබැයි වාහන විකුණන වෙලාවේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනුණා. එතකොට මේ විකුණන වෙලාවේදී පැනුච්ච සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මෙතෙන්දී ඉවත් කරලා ඒක ආනයන අවස්ථාවට පනවන්න තීරණය කළා. මොකද මේ තීරණය ගන්න විශේෂම හේතුවක් තමයි මේ ශේෂ්ත්‍රයේ හිටපු කර්මාන්ත මේ ශේෂ්ත්‍රයේ නිරතුරුව හිටපු විශාල දෙනෙක්ගෙන් ඉල්ලීමක් ආවා මේ විදිහේ මේ බද්ද එතෙන්ට විතන් කළා දෙන්න කියලා. අන්න ඒ ඉල්ලීම අනුව තමයි මේ සිද්ධ කළා තියෙන්නේ. ඊටත් අමතරව වැට් සහ ඒ කියන්නේ එකතු කළාගේ මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කරන සීමාව පල්ලෙහාට ගෙනාවා. මෙන්න මේ පල්ලෙහාට ගේන්න ප්‍රධානම හේතුව තමයි අපි මේ අපි රජයේ මේ ප්‍රධානම ප්‍රතිපත්තිය තමයි බදු පදනම පුළුල් කරගන්න එක. මේ බදු පදනම පුළුල් කරගන්න අවශ්‍ය නීතිමය පසුබිමක් සැකසීමක් විදිහට තමයි මේ ඒ වැට් සහ SSCL කියන බදු වර්ග යටත් වන සීමාව පල්ලෙහාට ගේන්න හේතුව. එතකොට රජයේ අරමුණ වෙන්නේ මේක ඇතුලේදී බදු පදනම පුළුල් කරලා වැඩි බදු ගෙවන්නන් වැඩි දෙනෙක් මේ බදු පදනම ඇතුළට ගෙනල්ලා අපිත් පිළිගන්නවා. ඇත්තටම දැන්ට පවතින වැට් බදු අනුපාතය 10%ක් කියන එක වැඩි අනුපාතයක්. ඉතින් ඒ අපේ රජයේ අරමුණ වෙන්නේ වැඩි බදු ගෙවන්නන් පිරිසක් මේ බදු ගෙවන ජාලය ඇතුළට ඇවිල්ලා අර වැට් බදු අනුපාතය පල්ලෙහාට අරන් එීම. ඉදිරියේදී ඒ ඉදිරි දැක්මක් ඒ වගේ දැක්මක් ඇතුව තමයි මේ බදු පදනම පල්ලෙහා මේ පුළුල් කිරීමේ අරමුණ ගේන්නේ. එතකොට මෙතෙන්දී අපිට ගොඩක් වෙලාවට විපක්ෂයේ විසින් චෝදනා කළේ මේක ඇතුලේ 18%ක් බඩු මිල වැඩි වෙනවා කියන. එහෙම වෙන්නේ නැහැ. මොකද වැට් බද්ද ඇතුලේදී දැනටමත් මේ වැට් බදු ගෙවන පිරිස ඇතුලේදී ඒකට අදාළ ඉන්පුට් බද්ද තියෙනවා. එතකොට අර එකතු කළ වැඩි වෙන අගයට අදාළ වැට් ප්‍රමාණය විතරයි වැය වෙන්නේ. ඒකත් හැබැයි මේක මේ වෙළඳ මහතුන් වෙත නෙමෙයි, මේක වෙළඳ මහතුන් හරි නිෂ්පාදකයන් හරි වෙත නෙමෙයි පැනවෙන්නේ. මේක අවසන් පාරිභෝගිකය මත තමයි පැනවෙන්නේ. එතකොට අර වැය බර දරන්න වෙන්නේ පාරිභෝගිකයට. ඒක ලොකු ප්‍රමාණයක් වෙන්නේ නැහැ. නමුත් මේක ඇතුලේදී අර බදු පදනම පුළුල් වීම ඇතුලේදී හැමෝටම අවසාන රජයේ අවසාන පරමාර්ථය වෙන්නේ හැමෝටම බලපාන වැට් බදු අනුපාතය 10%ට දැන් වැඩි එකක්. අපි ඉදිරියේදී මේක අඩු කරන්න කොහොමද කියන තැනට යන්න එක උපක්‍රමයක් විදිහට තමයි මෙන්න මේ ට්‍රෙෂෝල්ඩ් එක පල්ලෙහාට ගේන්න හේතු වුණේ. මීටත් අමතරව අපි බදු පදනම පුළුල් කරන්න ගත්තාම විශේෂයෙන්ම දැන් ඔබතුමාලගේ පැවති කාලයේදී මේ බදු ක්‍රමයේ ඉතාම සංකීර්ණ බදු ක්‍රමයක් තිබුණේ. මොකද දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට කලින් පැවති බදු ක්‍රමයේ ගත්තොත් ආදායම් බදු ගත්තොත් ආදායම් බදු වාර්තාවක් දෙන කෙනෙකුට ඒ ආදායම් බදු වාර්තාව දෙන්න කලින් ඇස්තමේන්තුගත ආදායම් වාර්තාව කියලා තක්සේරු වර්ෂයේ ආරම්භයේදීම තවත් වාර්තාවක් දෙන්න ඕනේ. දැන් ඒ කෙනාට එහෙම වාර්තාව දීපු කෙනාට තව ටික දවසක් යනකොට ඒක වැරදි කියලා හිතෙනවා නම් ආයි සංශෝධිත වාර්තාවක් දෙන්න තමයි කලින් නීතිය තිබුණේ. එතකොට මේ බදු ක්‍රමයේ ඇතුළේදී දැන් එක ආදායම් බදු වාර්තාවක් දෙන්න තියෙන කෙනෙකුට බදු වාර්තා කීපයක් ඊට කලින් දෙන්න තමයි බදු නීතිය කලින් සකස් වෙලා තිබුණේ. ඉතින් අපි දැන් බලයටපත් වීමත් එක්ක මේ බදු ක්‍රමය සරල කිරීම කියන එක අපේ පැහැදිලිවම බදු මූල ධර්ම වලට අනුකූලයි. බදු මූල ධර්ම වලට අනුකූලව බදු ක්‍රමය සරල කරලා බදු අනුකූලතාවය වැඩි කරගන්න එක තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. ඒකට යන එක අරමුණක් විදිහට මේ අර අපි බදු සෙට් කියන වාර්තාව ඇස්තමේන්තුගත ආදායම්
වාර්තාව
අවස්ථාව අපි අයින් කරලා තියෙනවා, ඉවත් කරලා තියෙනවා. එවැනි තව ක්‍රම මගින් අපි බදු ක්‍රමය සරල කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම අපි තාක්ෂණය යොදාගෙන නවීන තාක්ෂණය යොදාගෙන බදු පදනම පුළුල් කරන්න අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා. ඒකට අදාළ ඉන්වොයිසින් සිස්ටම් එකක් ගේන්න. එතකොට දැන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින රැමිස් පද්ධතිය තවත් ඉහළ මට්ටමකට රැමිස් 3 වෙනි අදියර කරා ගෙනියන්න සහ ඒ පද්ධතිය අපි දේශීය මුදුකාංග ඉංජිනේරුවන් වෙතට බාර අරගන්න. ඔබතුමන්ලා කවදාවත් හිතුවේ නැති කාරණයක් මේවා කරන්න අපි රජයේ විදියට මැදිහත් වෙලා තියෙනවා. නවීන තාක්ෂණය හඳුන්වා දෙමින් ඒ බදු සංවර්ධන කටයුතු, බදු පද්ධති සංවර්ධන කටයුතු අපි බාර ගන්න. ඒ වගේ යෝජනා මේක ඇතුලේ තියෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා රේගුව පැත්තෙන් ගත්තත් ලෝක වර්ල්ඩ් ට්‍රේඩ් ඕගනයිසේෂන් එක එක්ක එකඟ වෙච්ච වෙළඳ පහසුකම් ඇති කිරීමේ ගිවිසුම අනුව තනි සිංගල් වින්ඩෝ එකක්, ඒ කියන්නේ ආයෝජකයින්ට තමන්ගේ සියලු කටයුතු කරගන්න අවශ්‍ය තනි කවුලුවක් ඇති කිරීමේ සංවර්ධන කටයුතු මේ වෙනුවෙන් කරන් යනවා. ඊටත් අමතරව කවුරු හරි කෙනෙක් භාණ්ඩයක් ආනයනය කරනකොට ඒ දැන් තියෙන ක්‍රමවේදය තියෙන්නේ භාණ්ඩේ ආවට පස්සේ තමයි ඒ නිෂ්කාසන කටයුතු සිද්ධ කරන්න වෙන්නේ. දැන් අපි මේවා සංවර්ධනය කළා ඒ භාණ්ඩේ එන්න කලින් තමන්ගේ නිෂ්කාසන කටයුතු කරලා ඒ භාණ්ඩේ එන අවස්ථාවේදී ඉතාමත් කඩිනමින් ප්‍රමාදයෙන් තොරව ඒක නිෂ්කාසනය කරගන්න අවශ්‍ය කටයුතු සකස් කරගෙන යනවා. ඊටත් අමතරව ශ්‍රී ලංකා රේගු ගත්ත මේවා සියලුම දේවල් වලට අදාළව මේ අයවැයෙන් ප්‍රතිපාදන මුදල් වෙන් කිරීම ලබා දීලා තියෙනවා. ඊට පස්සේ සුරාබදු දෙපාර්තමේන්තුව ගත්තා, සුරාබදු දෙපාර්තමේන්තුවට නව තොරතුරු තාක්ෂණ පද්ධතියක් ඇතිකරන්න අවශ්‍ය සියලු කටයුතු කරලා ඒකට අවශ්‍ය සංවර්ධකයෙක් ඩිවලොපර් කෙනෙක් අඳුනගෙන මේ වෙනකොට ඒ කටයුතු ආරම්භ කරලා වේගයෙන් ඒ කටයුතු ක්‍රියාත්මක වෙමින් යනවා. ඊටත් අමතරව සුරාබදු දෙපාර්තමේන්තුවේ අපි හිගබදු ඇතිවීම සම්බන්ධ ගත්තත් ඒවට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ගියලා ඒවා ඇති නොවන විදියට අවශ්‍ය ප්‍රතිපාදන ඇති කරලා තියෙනවා. එතකොට අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත්තාම මීට අමතරව තව ඔබතුමාලගේ කිසිම වෙලාවක හිතුවේ නැහැ අපි අලුත් බිල්ඩිමක් අලුත් අවුරුදු
20ක්
අලුත් බිල්ඩිමක් හදන්න මේ වෙනකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඉතින් මේ පියවර ඇතුලේ ඇත්තටම රට ඉතාමත් හොඳ තැනකට ගෙනියන්න රජය විසින් පියවර අරන් තියෙනවා. ඇත්තටම අපි දැන් මේක ඇතුලේදී අපි දැක්කා විශාල අන්ධකාරයක අපි ඉන්නේ. නමුත් මේ අන්ධකාරය ඇතුලේ අපි දකින ආලෝකය මතු කරගැනීමේ විභවයක් මේ රජයට පවතිනවා. ඉතින් මේ ඒ විභවය පාවිච්චි කරලා අපේ රට වඩාත් ඉහළ තලයකට ගෙනියන්න මේ රජයට ශක්තිය ධෛර්ය හැකියාව තියෙනවා. ඒ ශක්තිය ධෛර්ය හැකියාව භාවිතා කරමින් අපි අපේ රට වඩාත් ඉහළ තලයකට ගෙනියන බව ප්‍රකාශ කරමින් මගේ වචන සල්පේ අවසන් වෙනවා.